භාග්‍යවතුන් වහන්සේගෙන් යමක් ඉල්ලා සිටි විට ඒ ලැබෙන බව පැහැදිලි වී ඇත. එසේ ඉල්ලා සිටියේ ඉත නිවැරදි ක්‍රමයේ කුමක්ද කියලා මම අහනවා. දැන් මේකදී තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. භාග්‍යවතුන් තේරුම් ගන්න තියෙන කතාව. මම තව ප්‍රශ්නයක් හිම්ම තියෙනවා. මොකද මම දැනුම් දීලා තිබුණා ඉස්සෙල්ල අවස්ථාවක මේ භාග්‍යවතුන් වහන්සේගෙන් යමක් ඉල්ලුවොත් ලැබෙනවා කියලා කියා තියෙනවා. මම එහෙම එකක් කියලා අහන්නේ. මම කියා තියෙනවා මෙන්න මේක දෙයක්. බුදුරජාණන් වහන්සේ විදේශා යම් දානයක් දුන්න කෙනාට මහත්ඵල ලැබෙනවා, මහානිසංස ලැබෙනවා. ඒ බඳු දානයක් දීලා හැම පැතුමක් පතනවා, පැතුම ඉෂ්ට වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාව. බුදුරජාණන් වහන්සේගෙන් යමක් කියලා බුහවදීන જાතිය කතාව මම කියලත් නැහැ. එහෙම එක ධර්මයේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ උසහා යම්කිසි දානමානාදියක් දීලා යම්කිසි අරුමුණ හොරි පිනක් කරලා උමුල් කරගන්න. යම් හේතුමක් හිතුවා නම් පැතුවා නම් ඒක ඉෂ්ට වෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා. මොකද ඒ තියෙන මහ බලව. පුද්ගලික දානෙන් අග්‍ර පළවෙනි දානෙදී තියෙන උත්තර බුද්ධ දෙන දාන. එවන් දානමානාදියක් දීලා යම්කිසි කෙනෙක් සද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන මේ කාරණා හතරින් නිතර පැතුමක් පැතුවා නම් ඒ පැතුම ඉෂ්ට වෙන්න ධර්මතාවයක් තියෙනවා. ඊට බුදුරණන් වහන්සේ දේශනා කරන ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන කාරණා හතරින් තෝ පතල ගැතුමක් ඇත්නා එක ඉස්ස වෙනවා. ඉච්ඡ කාර්ත මනාව දුර්ලභ ප්‍රාර්ථනා දහම් හතරක් ගැන විග්‍රහ වෙනවා. ඒක මේ බෞද්ධය විසින් එදාට ඕකත් හේතුන් ගන්න ඕන දෙයක් විශේෂයි. මොකද දැන් මේ බුදෙනෙක්ගේ ප්‍රඥා තියෙනවා. මේව පතනවා මේ හොඳ යහපත් විවාහ ජීවිතයක් පතනවා, දරු සම්පත්තියක් පතනවා, මේ ආදී වශයෙන් එක එකනා පතන ඒවා තියෙනවා. එදී මමත් ඕකට මම ඉති අනුබද්ධිලයට ඒක ආශිර්වාද දෙවනවා. දැන් මේක මමත් හරියට මේ අනිත් ජාතියේ බුද්ධහමයි නැති කෙනෙක් කාවි වෙන වෙලක් කරන්නේ අන්‍යාගම් වල වාචික මෙහෙමත් මේ තැනින් තැන කසුකුසු ගිහින් තියෙනවා. මම කියන්නේ නැහැ නවු කසුකුසු යන බව මම දන්නවා. කොහොමද කම ගොතල වේ. ඉතින් මේකෙන් තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ තුල යම්කිසි මේ ලෝකෙ දෙයක් පතන බලාපොරොත්තු නැති සත්‍යයක් පත් වෙනවා. එහෙම කිසිම දෙයක් පතන්න නැති සත්‍යයක් පත් වෙනවා මානසිකත්වයක් ඉදිනවා. ඒක අනාගාමී මාර්ගයේ අරිහත් ඵලයේ තියෙන අරිහත් මාර්ගයේ වැඩෙන අවස්ථාවේදී සිද්ධ වෙන දෙයක්. එච්චර ඉහළට ගියාම ඥාන දර්ශනෙට ගෝචර වේක කරන්නේ. එහෙම නැත්නම් කාගේ හරි කියවනක් අහගෙන බුද්ධාවි ස්වභාවය වෙන එකක පවන එකක් නෙමෙයි කියတာ අහගත්ත දෙයක් අනු මේ ලෞකික නුවණකල ගෝචර කෙරෙන්නේ. තර්කවාදී කරගෙන උරු කියන්න පුළුවන්. යථාර්ථයෙන් පැතුම අතර වෙලා යන අරිහත් මාර්ගඥානිය වටනකොට තමයි ඒක සිද්ධ වෙන්නේ. ඊට මෙහා ධම්ම අවබෝධයක් ලැබුණා කියන්නේ. මේ ධම ඇත්ත කියන පළවෙනි අදහස ආවා. මේක තමයි සෝවාන් ඵලයටපත් වෙන ධර්ම ඇස පහළ වුණා කියන්නේ. ධම්ම ඇස පහළ වුණාද? ඇලීමයි ගැටීමයි දෙක තුලින් ගෙනියන්නා වැඩ පිළිවෙල සම්පූර්ණයෙන් කෙලවර වෙලා නැහැ. සතර භාගත වෙන වට්ටමේ ඇලීමයි ගැටීමයි දුරු. නකුල මාතා නකුල පිතා කියන්නේ මාර්ගඵල ලාභියෝ සෝවාන් හිටමු දෙන්නේ. අවුරුදු 80ක් ගිහිල්ලා. ඔය සෝවාන් ඵලයටපත් වෙලා බුදුරන් වහන්සේ ඉදිරියේම කියනවා. ස්වාමීනි මමයි මගේ භාර්යාවයි උඹ නොදකින් ඉඳලා මොකක්ද දෙයක් වදිනයක් හිත කිලිතු වෙන්නේ කියලා නැහැ. මෙච්චර කාලෙකට බොහොම සමගිය සමාදානෙන් අපි ජීවත් වෙන්නේ දුස්ත්‍යාටිපියක් කරලා නැහැ. මාහර ඒ මගේ ස්වාමිපුරුෂයා මාහර කිසි කෙනෙක් පතල නැති බව මට විශ්වාසයි. එයාටත් මං ගැනත් විශ්වාසය මාත් එහෙමයි. අයි මෙහෙමයි හිටි. ස්වාමීනි මින් ඉදිරියේ ඊළඟ අද්දව දෙවියෙක් දෙවඟලක් වාක්කාර හිත කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකට කොහොමද මග පාදක? එහෙනම් සෝවාංගලත් ඇහුවා නේද? නකුල පිතු සූත්‍රයේ විග්‍රහයයි. බුදුරණන් වහන්සේ දේශනා කළ ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් කටයුතු කරනවා ඔය පැතුම පතන්න ඉස්ස වෙයි. ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන කාරණා අතින් නිත වෙන පුද්ගලයාගේ පැතුම ඉස්ස වෙයි. ඒ සුත කියන එක ඇතුළක් තියෙන තැන තියෙනවා නැතුවක් තියෙන තැන තියෙනවා. ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන එකයි එතන ගන්න. සුත කියන්නේ ධර්ම පිළිබඳ දැනුවත් වෙන්නේ. ධර්ම පිළිබඳ සවිහාර දැනුවත් වුණා නම් එහෙම ලෝකේ අනිත්‍ය දුක්ඛ නැත අත්හැරීම නොවැළ විදිහම හැර වෙන මොනවා කරන්න කියලා අදහස වෙයි. ඒ අදහස ගත්තොත් පැතුම පතන්න බැහැ. ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියලා හිතන් ගත්තා. ප්‍රඥාවකින් තේරෙන කොටසක් තියෙනවා ඒක අවබෝධ වෙච්ච කොටම. ෘතේට ගත්තොත් එහෙම. ඉතින් දැනුවත් වෙනා ධර්ම පිළිබඳව. ඒක ධම් දැනුවත් වීමට අවශ්‍ය කරන කාරණා. ඒතොර අරක තියෙන්නේ පැතුම් වලට අවශ්‍ය වෙන කාරණා හතරක්. ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන්නේ. ප්‍රඥා කියන එකේ මුල් උනහම බුද කරන්නේ ප්‍රඥා කියන එකේ මූලික අවස්ථාවක් තියෙනවා. දසා කුසල මේ ඉතිලාව තියෙන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය නික්මීමේ අමෝහය. දසවත්තුක මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ නැති අමෝහය තමයි මුලින්ම අරගන්නේ. ඒතොර සංඥා වශයෙන් ලෝකයේ හැඟීම් වලින් වෙන්ගලා යනකොට උඟා කියලා කියලා අරිහත් මාර්ගඥානිය වෙන්නකොටයි තුන් භවී පිළිවඳව සංඥාවන්ගේ නිදහස වෙන මාධ්‍ය මානසිකත්වයේ උදා වෙනවා. එතෙන්ද කියලා වශයෙන් ලෝකයේ එක පැතුමක් ආ දෙවියෙක් වෙන්න බ්‍රහ්මයෙක් වෙන්න ඕනේ කියලා අපි එකට එකතු වෙන්න ඕනේ. ආයිත් නැවත එක තියෙන ওই පැතුම් එකක්වත් නෑ. ඔయిత මෙහා හරිය සෝවාන් පුද්ගලයා සකෘදාගාමී පුද්ගලයා යමත්තමට ආවා වගේ තවම තමන්ගේ පිරිස දාලා යන්න බෑ. ඒ පිළිසෙ එකතු කරගෙන නැගිලා ආයෙන්න ඕන. අනික් කෙනා දෙවියෙක් වුණා නම් මා දෙවියෙක් වුණා නම් වැඩිය හොඳයි. එතන මේ මනුස්ස ලෝකේ තියෙන දුක් ආතරේ එතන නැහැනේ. හැබැයි එතන හොඳයි කියන එකම නේ ඒගොල්ලන්ගෙත් නැහැ. එක නිගමනයක් තියෙනවා. මේක විඳිනා වූ දුකට වැඩිය දෙවියන් ඉස්සර දුක් විඳින්නේ නැහැ. ඒ දුකේ නිදහස. එහෙම දකිනවා. මේ දෙවි දිහා දකිනවා. සෝතප්ජනේ දකිනවා. ඒක නිත්‍යයි හැබැයි ආත්මයි කියලා. ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි සමා කියලා ආවේ දකිනවා සෝවාන් කෙනෙක්. හැබැයි මේ මිනිස් විඳින දුක් වෙනාට වඩා ඒක හොඳයි කියලා දකිනවා. දැන් මේක කියන්නේ විනස. ඉතයි හොඳ ලෝකේ හොඳම හොඳයි කියලා කියීමේ බලාපොරොත්තු නක් වෙනකවත් නෑ. මේ ඉවර කරගන්න බැරි බව දන්නා කාමරාගය පැටියා ඉවර නැති බව දන්නවා. පොඩි පොඩි අවිසීම් කියනවා. කාමරාගය නිසා අත්හැරලා යන්න වෙලක් තියෙන මානසිකත්වය තව බැඳිලා තියෙනවා. හැබැයි බැඳගත් මේකේ අල්ලා ගන්න වටිනා දෙයක් නෑ කියන එක ඇත්ත කියලා දන්නවා. මූලික දහම් දැනීම තියෙනවා. නමුත් අත්හැරලා නැහැ තාම. අත්හැරලා නැති නිසා ඒගොල්ලන්ගේ බලාපොරොත්තුවක් ඇති වෙනවා. අර හිටියා වගේ එකට ඉන්න. සමගියේ සමාදානයේ අපි හිටියා වගේ අවදුරට ඉන්න ඕනේ. හැබැයි හිතියට වැඩක් නැති බව නම් දන්නා ඒගොල්ලන්ට අත්හැර ගන්න බැහැ. අන්න එහෙම අදහස් දෙකක් තියෙනවා. ඔන්න ඒ නිසා බලාපොරොත්තු වෙනවා. ඒ වගේ අද්ද. ඒක තමයි සෝවාන් වෙලා හිටියත් දෙවියෙක් වශයෙන් දෙවඟලක් වශයෙන් අපිට ඉන්න හන්දන් කියලා අදහසක් ආවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දන්නවා එක දෙයක්. ඒ ප්‍රතිමේ කවදාවත් පුද්ගලයා නවත්තන්න බැහැ ධර්ම අවබෝධය ලැබුණාට පස්සේ. ධර්ම අවබෝධය ලැබිච්ච සම්පතන් ඕක මෝරනවා. ඒ අවබෝධය මෝරලා විදර්ශනා වැඩෙනවා. වැඩනට පස්සේ මොකද වෙන්නේ? අනේ මෙච්චර කල් පැතුවද වෙලා කැටි එකක් නෙමෙයි කියලා පැතුම අත්හැරලා යනවා. පැතුමල කවදා මොනවා පැතුවා ජය ගන්න බැහැ. ධර්ම අවබෝධය ලැබුණා කියලා නිවනින් මේ පිටට යනවා. ඒක බුදුරජාණන් වහන්සේ දන්න නිසා තමයි කිව්වේ ඉච්ඡ කාත වලාප දුර්ලභ කාත්‍රාදහා මේ විදිහට ඥානවන්තයෝ පතනවා මේ ආර්ය විනය තුල ඉඳගෙන කියන. බුදුරජාණන් වහන්සේ දන්නවා ඒ පැතුම පැතුමට කවදාවත් ඒක ඉච්ඡ වෙනවා කිව්වත් ඒකේ තවදීන්නේ නැහැ. ඉතින් අර එක්තරා උපාසක මහත්මිය බුදුරජාණන් වහන්සේලාට ඇවිදලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේට යමක් දෙනවා නම් දානයක් දුන්නහම ඊළා යම් කිසි මේ පැතුමක් පැතුම ඒක ඒකාන්තයෙන් ඉච්ඡ වෙනවා. ඔබ වහන්සේට දුන්න දේ වඩවලාත් ලැබෙනවා කියලා ඔබ වහන්සේගෙන් මම අහලා තියෙනවා. ඒක මම විශ්වාස කරනවා. මං හරි කැමති මේ ඇල්හාලේ වතුයි මේ සූප ව්‍යංජන වලට. ඒ නිසා මං මේ මගේ කැමැත්ත පරිදි ඔබ වහන්සේට මේ දන් දෙනවා මට මතු මතුල් ලැබෙන්නේ. මට අනුකම්පා කරලා පිළිගන්න කැදේ. ඉතින් උනාගේ දාහනේ පිළිගත්තා. අනේ ස්වාමීනි මෙන්න මේ පැණි කැවුම් වලට. මං හරි කැමති. එහෙනම් මං මතු මතුල් මට පැණි කැවුම් හම් වෙන්න මම මේ කැවුම් පූජා කරනවා ඔබ වහන්සේට. මට අනුකම්පා කරලා පිළිගන්න කියලා. ඉතින් උනාගේ පිළිගත්තා. දැන් මේ පැතුම් කොයිතරම් ඒවත් දැන් ජීවිතයකට හැකි රසාවක් අතර හිටන් මෙහෙදි යම්කිසි ප්‍රාර්ථනා කරන කෙනෙක් ඉන්නේ. කැවුම් කාණ්ඩ ආසල කැවුම් පත්න එකයි මේ මිනිස්සුන්ගේ ජීවත් වෙන වැන්නක ජීවත් වෙන හැකියාවක් මේ බලාපොරොත්තු වෙන එකයි දෙකින් කොහොමද වැඩියෙන් කැත කැවුම් කාණ එක නේද? හැබැයි ඔය කදුම බුදුරයන් වහන්සේලාගේ කෙනෙක් පැතුන. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මෙන්න මේ කසී සළු වලට මම හරි කැමතියි. ඔබ හදින් මේ කසී සළු මම පූජා කරනවා මට මතු මතු කසී සළු ලබන්න බලන්න. අර අනුකම්පා කරලා පිළිගන්න. උන්වහන්සේ පිළිගන්න. ඒ දකලා මහා කැත වැතුනා පැතුන. ආවිනි මෙන්න මේ මුරුදු උරු මාස වල මං හරි කරුනේ. කියලා මේ මුරුදු මාස ඇඳගෙන මතු මතු බලාපොරොත්තු නම් මම තමයි මේකත් පිළිගන්නේ. ඔය ආන්දි එකත් පිළිගන්නේ. දැන් ඔය විලාදේ පැතුම් ටිකෙන් පුද්දලේ අතර මං එන්නේ බව දන්නවා නම් එහෙම. ඒක ගන්නහත් පිළිගන්නා නෙවෙයි ඔක අහකට බාල නිකන් ගහන් කියන්නේ. මොකද ඒ සිද්ධ වුණේ අන්තිම. බුදුන් කෙරෙහි ප්‍රහාදේ ධර්මචර්යාව සමචර්යාව අත්හැරින්නේ දහමින් පිටයන් නැතුව දහමත් ඇසුරු කරගෙන මේ පැතුම පැතුයි. හැබැයි වැඩි කාලයක් යන දිසෙල්ලා ධර්මචර්යාවේ සමචර්යාවෙන් ගිය දහම් මාර්ගය මං ගලා නැගිලා. සතුම ඉක්මවා ගියා ඒ පුතුන් ආරි සමෝත් ඒ සමෝතේ නැගිලා හිතාම කද කරන්නේ අනාගාමී සමෝතරපත් වෙලා කාමරාග පටික දුරු වුණා මැරෙන්න තිස්සේ එදෙනි සිට වෙලා ගිහිල්ලා බඹලෝ උපන්න සුද්ධාවාස බ්‍රහ්මලෝකේ බ්‍රහ්මීකේ අර සවාද ඊට පස්සේ බුදුරන් වහන්සේ හැම වෙලින්දා එදිරක ස්වාමීනි ඔබ වහන්සේ මම මතක ඇති ඔබ වහන්සේ කැවුම් බලාපොරොත්තු වෙයි කැවුම් පූජා කළේ ඇල්හාල් සහිත රූපය අංජන බලාපොරොත්තුෙන් ඒ පූජා කළේ සලු බලාපොරොත්තුෙන් සලු පූජා කළේ ඉතින් මේ ආකාරයෙන් මම මේවා පූජා කළේ මමයි. ඉතින් ධම්මේ එදා ඔබට මට මුදල යමක් පැතුම් ලැබුණා. ධම්ම අසීමිතව ලැබුණා. ඒ වුණත් ඒ වැලක් නැහැ කියලා මට තේරුණා. ඔබ වහන්සේ දේශනා කළ ධර්මයේ වටිනාකම ඊට වඩා මට මොහුකුරා ගියා. මට ධර්ම සමාධියක් ලැබුණා. මම ධර්ම සමාධිය තමයි සිදුවුනේ මනුෂ්‍ය ලෝකෙ. ඒ නිසායි මම අද මේ බබලෝට ආවා. ආයි මම මනුෂ්‍ය ලෝකෙටින් දැන් ආවේ නැහැ කියලා අර ප්‍රහාදයෙන්ම ලක් පල කරා. එන ඉතර ප්‍රතුම පතරවස් ප්‍රතුමට බැරි වුණා ආර්ය මාර්ගයේ වලක්වා. මේ බුදුරජාණන් වහන්සේ දන්නවා ආර්ය මාර්ගය ලැබූ කෙනෙක් ආර්ය මාර්ගයට නැඹුරු වෙච්ච කෙනෙක්. ලෝකේ මොන ප්‍රතුම ප්‍රතුවා කාටවත් අසාධාරණයක් වෙන ප්‍රතුම පතන්නේත් නැහැ. සමාගයේ ජීවිත යාත්‍රාව ගෙන යාමට මොනවද අවශ්‍ය වෙන්නේ? ඒකට අවශ්‍ය කරන පහසුකමක් බලාගෙන ඒකයි පතන්නේ. අනිකට නැහැවා වෙනසේවා කියලා පතන්නේත් නැහැ. ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛරමාන විදිහට පරිගැනීමේ දේවල් පතන්නේත් නැහැ. එවන් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය දේ ප්‍රාර්ථනා කරුවට ඔහුගේ මනස එතන හැදෙන්නේ. ඔය ධර්මචර්යාවේ සමචර්යාවේ ජීවත් වෙන පුද්ගලයා ධර්මයේ අවබෝධ කරගත්තාම ධර්මඥානෙ මේ සියල්ල අභිභව යන වෙමෝතක් ඉන්නවා. ඒක වළක්වන්නද. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ප්‍රඥාවන්තිය මේ ධර්මචර්යාව සමචර්යාව වෙනස් නොකර පැතුම් බලන. ඉස්ස කාත බලාපු දුර්ලභ අති දුර්ලභ ලැබෙන පැතුම් අපි. දිව්‍ය සම්පත්, මනුෂ්‍ය සම්පත්, භවෝග සම්පත්, ඒ වගේම මරණින් මතු සුගති සම්පත් මේ ආදී වශයෙන් මේ පැතුම් බලන. ඒවා ලැබෙනවා. නමුත් ඒවට කවදාවත් මේ ආරි මාර්ගයේ නවත්තන්න බැහැ. ඒව පස්සේ තමත්තම තේිනව වැඩක් ඇතිවතුන් නෙමෙයි කියලා. උවිතලා නිව නිවි සංසියාම අග්‍රයි කියලා දැකලා ඒ ඥානීය මුදුන්පත් වෙලා ඉතින් එතෙන් තමගේ වැඩේ කරගන්න. ඒ නිසා ඒකේ වරදක් වෙන්නේ නැති බව දන්නේ සදා බුදුරණන් වහන්සේ ඉස්ස කාන්ත වනාප දුර්ලභ ගැතුන් කියලා දෙන්නේ. මේ ආරි සෝවාන් වෙච්ච කෙනෙකුට ලෞකික වශයෙන් ලැබෙන අභිවෘද්ධි පහකු ලෝකෝත්තර වශයෙන් ලැබෙන අභිවෘද්ධි පහකට හිමිකාරී කියලා පෙන්නනවා. සෝවාන් වෙච්ච දැන්පතන් ඔහුට දලදානි සම්පත් ලැබෙන්නේ හේතු ලැබෙයි. ලෞකික වශයෙන්. ඒ වගේම පුත්‍ර දාගාදී ලැබෙන්නේ හේතු ලබන. එතකොට ඒ වගේම විලම්බිතල් ධනෙ ලැබෙන්න සම්පත් ලැබෙන්නේ හේතු ලබන. පරිවාර සම්පත් ලැබෙන. ගව මහීසාදී සතුගෙන් ලැබෙනා වූ ලාභ ලැබෙන. විශාල කීර්ති ප්‍රශංසාවක් ලැබෙන. ඒ මෙලෝ වාසේ. ආධ්‍යාත්මික වශයෙන් ශ්‍රද්ධාව වැඩෙනවා, සීලය වැඩෙනවා, සුතේ වැඩෙනවා, ත්‍යාගය වැඩෙනවා, ප්‍රඥාව වැඩෙනවා. ඔනේ කාරණා 10කින් සෝවාන් පුද්ගලයා අන්‍යයන් අභිභවා වැඩෙනවා කියලා පේනවා. හැබැයි ලෞකික වශයෙන් වැඩෙන එක කවදාවත් හිතාලන්නේ නැහැ. නමුත් වැඩිම ධර්මතාවය. ඒ ඇකට එහෙම ලැබෙනවා. අනුකූල කරලා ශ්‍රද්ධාව, සීල, ත්‍යාග, ප්‍රඥා ගුණෙන් ඉතර පැතුවොත් ප්‍රාර්ථනාවත් ඉෂ්ට වෙනවා. හැබැයි ඉෂ්ට වුණා කියයි දැන් ඔහු මේ සසර සඳහන් දෙයක බලවත් වෙන්නේ නැහැ. නැති ඔය කාරණා දකින්න ඇති ත්‍රිපිටකය හොයලා බලලා නැති අය කාගේ හරි කියවෙනක් අහලා බෞද්ධ නිවන් පතන නිවන මිසක් නිවනින් මිස පතනවා කියන බෞද්ධයෙක් නෙවෙයි මිහු දෘෂ්ටිගත කරනවා. ඊට පස්සේ බෞද්ධයාට මෙලෝ අභිවෘද්ධිය, පරලෝ අභිවෘද්ධිය, නිවන කියන මේ තුන් අභිවෘද්ධියට හේතුකාරක ඇති බෞද්ධයා අතලමඟ නතර කරන හේතන් අතලමං කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒතින් එතෙන්ට නැඹුරු කරන පුද්ගලයාට නැඹුරු කරන සත්‍යයට පහ පහරක් ගහනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය විදිහට එක සූත්‍රයක විග්‍රහ කරනවා. එක්තරා බමුණෙක් කියනවා කෙනෙක් කෙනෙකුට මොනවා කරලා දෙන්නේ? කෙනෙක් කෙනෙකුට හොරලා දෙන්න දෙයක් නැහැ. අනිකේ කණිකේට මොනවා කරන්නේ? මෙහෙම දෘෂ්ටිය අදිනවා. මේ දෘෂ්ටිය ගැන අපි ලාදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔහුගේ කියවන බණ. යම්කිසි මිනිසියෙක් යම්කිසි මිනිසියෙකුට මෙලොව අභිවෘද්ධියට මඟ පාදලා දෙනවා. එහෙම එකක් කරන්න බෑ කියලා එහෙනම් එහෙම කරලා කවුද කෙනෙක් කෙනෙකුට මොනවා කරන්නද කියන ප්‍රශ්නේ මතු වුණා. ඒ මතුවෙන නිසා මෙලෝ වශයෙන් ලැබෙන දෙයට විශාල ලාභයක් මනුස්සයින් ඇති සත්ත්වයින් ඇති කරනවා. ඒ නැති කරන නිසා ලෝකයට අවලක් කරනවා. ලෝකයට යම් කිසි කෙනෙක් පාඩුවක් කරනවා නම් අවලක් කරනවා නම් මේක මොන හිතට අයිතිද කියලා අහන. මේක දූෂ්‍ය හිතට අයිති. දූෂ්‍ය හිතට අයිති වෙන යම් කිසි කටයුත්තක් කරනවා නම් ඒක සම්මාදිට්ඨියද මිත්‍යා දෘෂ්ටියද කියලා. ඒක මිත්‍යා දෘෂ්ටියක්. මිත්‍යා දෘෂ්ටි ප්‍රකාශ කරනාට නිරය හෝ තිරසන්නේ යන දෙකටි එක පමනවා කියනවා. එහෙනම් බෞද්ධයේ කවදාවත් මෙලෝ අභිවෘද්ධියට පහර ගහන්නේ නැහැ. පරලෝ අභිවෘද්ධියට පහර ගහන්නේත් නැහැ. නිවන් මාර්ග පෙන්වා දෙනකොට නිවන් මාර්ග හරියට කියලා දුන්නා නම් මෙලෝ අභිවෘද්ධියේ සත්‍යය නවත්තන්න බෑ. පරලෝ අභිවෘද්ධියේ බඳවලා හතු කරලා ඒක නවත්තන්නත් බෑ. ඒක ඉක්මවලා ගිහිලා ඉතින් නිවන් අවබෝධයෙන් ප්‍රඥාව පූර්ණ කරගන්න. දැන් මෙලෝ පරලෝ නිවන් කියන තුන් අභිවෘද්ධියේ මේ ශාසනයේ ඇසුර කරන හැටි තියෙනවා. ශාසනයේ තුන ඔකෝ මහා ප්‍රඥාවන්තයෝ නෙමෙයි. බොහොම පුංචි තරිලා ටිකෙන් ටික නැగిලා නැగిලා ඇවිදින්න යන ප්‍රවතිය. මෙලෝදිම අරිහත්ත්වයටපත් වෙන්න පුළුවන් මහා ප්‍රඥාවන්තයෝ. ඊයාලා සියල්ල මත්හැරලා දාලා සියලුම සම්පත් කැකි රසා මේ කටයුතු සියල්ල මත්හැරලා දාලා පැවිදිටපත් වෙලා අංග පූර්ණව හතර අතිපට්ඨානියත් වඩලා පූර්ණ කරලා මෙලෝදිම අරිහත්ත්වයටපත් වෙනවා. මේ මහා ප්‍රඥාවන්තයෝ ගෝචර වෙනවා. තාවකසකින් අනාගාමී ඵලයටපත් වෙන මට්ටමකට කරගන්න. තාවකසකින් අපිට පැවිදි වෙන්න බැහැ. මේ ගිහි සම්පත් ඉඳගෙන කටයුතු කරගෙන මේ මාධ්‍ය අපි පුළුවන් තරම් දුර ඇසුරු කරමු. ඒ මට්ටමේ අය හේතිය කරගෙන යනවා. ඉතින් ඒවයි ගිහිපතක ඉඳගෙන දැහැමින් අමුදරුවන් පෝෂණය කරගෙන සංහිදී මුතුමැණි පරිහරණය කරගෙන ඒ විදිහට අපි මේ අපේ කටයුතු කරන ගමන් සුවඳවි ලවුන් පරිහරණය කරගෙන මේ විදිහට ඉඳගෙන හන්ද අපිට ධර්මය දේශනා කරන්න බුදු ගන්න හැටි ඉල්ලපු බමුණෝ ඉන්නවා. අපි බුද්ධදේ. උන්වහන්සේ ඒ විලාදී ඒ කටයුතු කරගැනීමේදී ඒකෙනත් ගැළපෙන්න ධර්ම මාර්ගයත් ගැළපෙන්න ධර්ම දේශනා කරලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ මේ එක එක ආකාර මට්ටම් වල ඉන්න ලදරුව ළමා වට්ටමේ අය, ගැටවල මට්ටමේ අය, තරුණ මට්ටමේ අය, මැදි වයසේ අය, මහලු අය අන්තිම සමාජයේ ඉන්නවා වගේ. ඔය ඔක්කොට ඉන්නා මේ බුද්ධ ශාසනය. ඉතින් තම තමන්ට ගැළපෙන්නා වූ ආහාරය බුදුරජාණන් වහන්සේ මේ බුද්ධිලයා දැකලා තමයි දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා අවතෙන්දී දකින්න ඕන එක දෙයක්. නකුල මාතා නකුල පිතෝ කියන දෙන්නා මතු දෙවියෙක් දවගලක් වෙන්න ක්‍රමයේ හසම් ක්‍රමයේ කියලා දෙනවා. ඒතර විසුණු හතේ නම. අනාගාමී ඵලයට නිකා මාර්ගයවලට දැන් අදයිදවත් ඉන්නවා. අයි මහර ධෛර්ය ගන්න නැද්ද? ඇයි සාමි ධෛර්ය කොහොමත් මම ඉතින් අනාගාමී ආයෙත් මලති මිහි නෑ. කොහොම උත්තරය දුන්නේ? ඒතර යකින් අහන. මහාන ගෑවිච්ච අසුචි පිළ දිහදාලා හිටන් අතේ බලපුවා පේන්නේ. ඉඹල බැලුවොත් ගඳ නැද්ද? ඉඹලවලු ගඳයිනේ පේන්නේ නැතුව. ඒ වගේ ওই ටිකත් අයින් කරගන්න ඉක්මන් කරලා. මේ භවයේ කොතනකවත් කොතනවත් දීපදිනේ කොහොඳයි කියලා මම කියන්නේ. ඉපදීම දුකයි. ඒක නිසා ඔබ අප්‍රමාදව කටයුතු කරලා අරිහත් එකපත් වෙන්න උත්සාහ කරලා. එහෙම අවවාදයක් දුන්න උන්වහන්සේ. නමුත් මේ දෙවියෙක් දෙවඟලක් වගේ මදු කාලේ ජීවත් වෙන්න පුළුවන්. ඒකට ක්‍රමයක් අහගුවා. ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් කටයුතු ඔය වැතුව පවා ගන්න කියන නකුල මාතා නකුල පිතෝ දෙන්නට කිව්වා. දැන් කෝ කාටද එකමන දෙන්නේ? නැ බුදුරජාණන් වහන්සේ ආසේ අනුසය ඥානෙ ඇති නිසාම දකින්නෝ. ඒ බුද්ධිලයාගේ ඥාන මට්ටම. ඒ ඥාන මට්ටමින් එහාට උ මෙහෙයවන්න යන්නේ නැහැ. උන්වහන්සේ දන්නා මේ මට්ටමට මෙච්චරයි පුළුවා. එයින් එහා මට්ටමකට යන්න බැරි මට්ටමකට බුද්ධිලයා දුදුරු කරන්නේ නැහැ. ඉතින් ඒ මට්ටමරයි දේශනා කරන්නේ. ඉතින් ඒ බුද්ධිලයාගේ නුවණ මට්ටමේ හැටියට සමහර කෙනෙක් නම් සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන් ඥාන මට්ටමක් තියෙනවා. ඒ මට්ටමේදී ඒ දිහා කරගත්තොත් ඒ මත් බැවිදී ඒ දිහා කරගත්තා. හැබැයි ඒ පුද්ගලයාට බලහත්කාරයෙන් සෞරදාගාමී කරවන්න බණ කියලා හරියන්නේ නැහැ. ඒ මට්ටම එච්චරයි. මොකද ඒකට හේතුව ඉන්ද්‍රිය නානත්තු. සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය, ඉන්ද්‍රිය පහක් තියෙනවා. එක එකනාලේ ඉන්ද්‍රිය වෙනස් එකින් එක මට්ටම් තියෙනවා. ඕකේ උපරිම මට්ටම් තියෙන කට්ටිය තමයි මෙලෝදිම අරිහත්ත්වයටපත් වෙන්නේ. සමහර අය ගිහිවතේ ඉන්නේ නැතුව පැවිදිලා එතෙන්පත් වෙලා අරිහත්ත්වයටපත් වෙන්නේ. ඒක බලවත්තාවය. ඔකින් ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් වෙන අනික් ඉන්ද්‍රිය දුර්වලයි ඉන්නකොට. ඉහිවතේ ඉඳගෙන එයා සෝවාන් ඵලයටපත් වෙනවා. ඒකින් හරියා ගන්නද? ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය දෙකම බලවත් කරගත්ත කට්ටිය සකෘදාගාමී ඵලයටපත් වෙන්න පුළුවන්. සති ඉන්ද්‍රියත් බලවත් වෙලා තියෙන අනාගාමී ඵලයටපත් වෙන්න පුළුවන්. සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් නම් අරිහත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ ඒ ඉන්ද්‍රිය නාලත් වෙන නිසා ඒක වෙන්නේ. ඉතින් සියල්ලන්ට සම බල කියන්නේ නැහැ බුදුරන් වහන්සේ. තම තමන්ගේ தත්ත්වය දැනගෙන ඒ බුද්ධයයි தත්ත්වය දැනගෙන ධර්ම දේශනා කරනවා. ඒ නිසා පොධුවේ සියල්ලන්ටම ඒ ධර්මයේ දේශනා කරනවා. ඉතින් ඒතන ඉන්න බුද්ධිලේ සමහරවගේ මත්තාවලින් සමහරවගේ කටයුතු කරගන්න. දැන් මෙතන ඉන්න පුළුවන් සමහරලාවට. මට නම් සස්සාවල් පතන්න ඕනෙත් නෑ. අමුදරුවන් පතන්න ඕනෙත් නෑ. මට ඕනේ කොහොම හරි අප්‍රමාදව මේ අධ්‍යයනය ඉවර කරගන්න. මේ කෙනෙක්ගේ දෙන්නේ කියලා දහතක්. එහෙම කිව්වට බෑ නේද? ඉතින් අපිට තාවකාලිකව තව දා තිනවා. මම බුදු නම් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කවදාවත්. වෙන සත්‍යය කියපු කෙනෙක් ඇති නැති බවත් මම දන්නවා. හැබැයි එකපාරම මට නම් ඉතින් මේ ඔක්කොම ඉවර කරගන්න බෑ. පෞන් ජීවිතේ සමගිය සමාදාන ජීවත් වෙලා ඉතින් එහෙම අපි උලිය පටන් ගන්න. මේ මතේ මේක තියා තියෙන්න පුළුවන්. ඒ කතිය පැතුම් කරනවා. නමුත් මේ පැතුමින් කවදාවත් හරි ලැබු දහම් ආවෝදී යටපත් කරලා ආපහු දමන්නේ බැරි නිසා බුදුරජාණන් වහන්සේ මේ මායිත ඒකට විරුද්ධව දෙන්නේ නැහැ. මේ පැතුම පතා ගන්න. හැබැයි ධර්මචර්යාව සංකාරයවත් නැත. එහෙම දේශනා කළා. ඉතින් මේ දේශනා නිසා අපි කාටවත් බෝධි පූජාව කියලා පැතුමක් පැතුවා කියලා බුද්ධ පූජාව කියලා පැතුමක් පැතුවා කියලා ඒවට පහර ගහන්න යන්න හොඳ නැහැ. තේරුම් ගන්න බැරියයි කරන්නේ. මුලාවටපත් වෙන්නේ නැතුව යථාර්ථයේ ඉන්නේ. තම තමන්ගේ ඥාන මට්ටම යනු තමන්ට පැතුම් වලින් වැඩක් නැහැ කියන ඥාන මට්ටමක් තියෙනවනේ. ඒත් වශයෙන් මෙයා පැතුම් පතන්නේ නැහැ මොකුත් නැහැ ඉන්නේ හරියන බල. ඒ එක එකනාගේ මට්ටම. ඒක ඔය සියලු මට්ටම් මේ බුද්ධ ශාසනයේ පිළිසතරේ ඉන්නේ. දැන් එකිනෙකේ මට්ටමෙන් අනික් කෙනා විවේචනය කරන්න යන්න හොඳ නැහැ. ඔය සකින්නේ.